නිතා ප්‍රශ්නයක් තියෙනවා මේ 40 වැනි වරටත් අහලා තියෙන ප්‍රශ්නයක් කියලා කියන්නේ මේ ප්‍රශ්නේ මේ ටීසරත් නිතර නිතර පෙන්ලා තිබුණා. ඒකයි ඉතින් වැඩිපුර මේකට සඳහා උත්සාහ කළේ නැත්තේ. මොකද මේවා පොත්වලත් ලියා තියෙනවා මේ ටීසර පටිගත කරපුවා තියෙනවා මේ 11 මහා ගින්න මොකද්ද කියලා. 11 ගිනි කියන්නේ මොකද්ද කියලා මේ බුද්ධාම තියෙන ධර්ම විග්‍රහයක් නිතර කරලා තියෙනවා මුල් කාලේ. ඉතින් මේ අහන්නේ ඒක විලන් නැවතත් විග්‍රහයක් කරලා දෙන්න පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා කියන්නේ. ඉතින් රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි, ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි, ශෝක ගිනි, පරිදේව ගිනි, දුක් ගිනි, දෝමනස ගිනි, උපායාස ගිනි කියලා. මේ ගිනි 11ක් විග්‍රහ වෙනවා. එතන මේ ජාති ගිනි කියනකොට ජාති මොනවද කියලා බලන්න ඕනේ. ජාති විවිධාකාරයි. ජාති ධර්ම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකයි කිව්වේ ජාති විවිධාකාරයි කියලා. අපි මේ පටිච්චසමුප්පාද ආදී විග්‍රහ කරනකොට සමහර තැන්වල ජාති විග්‍රහයක් පෙන්නනවා. මව් කුසේක උප්පත්තියේ පෙන්න ජාති ක්‍රමයකුත් තියෙනවා. ඒ පටිච්චසමුප්පාදයක කොටසක් විතරක්. බොහෝකොට ඒක විතරයි විග්‍රහ වෙන්නේ. විවිධ ආකාරයෙන් විග්‍රහ කරපු පටිච්චසමුප්පාද චක්‍ර පිළිබඳව කියා දෙන්න කෙනෙකුත් නැහැ. පොත්වල හැඟවිලා තියෙනවා. එනම් මේ ජාති කිව්වේ මොනවද කියන එක ජාති ධර්ම සූත්‍ර ආදී සූත්‍ර තියෙනවා. මේ ජාති විග්‍රහ කරපුවා. අන්න ඒ අනුව ඉස්සෙල්ලා ජාති හොයාගෙන ඉන්න ඕනේ. අපි ජාතියන හිතා ඉන්නේ මේ මව් කුසේකින් බිහි වෙලා යන මොහොත විතරයි ජාතිය වුණා කියලා. ඉපදීම ජාති කියලා කියනවා. ඉතින් ඉපදීම විග්‍රහ කරගන්න දන්නේ නැති නිසා මව් කුසේකින් බිහි වෙන මොහොත තමයි මේ ඉපදීම කියන්නේ කියලා සීමා කරගන්නවා. මේ ලෝකේ තියෙන සෑම සංකතයක් නැන සකස් වුණ යමක් ඇත්නම් මේ සකස් වුණ සෑම දෙයක්ම ඉපදිච්ච ඒවා. ඒ නිසා ජාති කියන අවස්ථාවට පත් වෙලා තමයි සංකතයක් වෙන්නේ. සංකතයක් වෙන්නේ හේතුන් නිසා ගොඩනැගෙන ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලය. හේතු ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵල. සජීවී හෝ අජීවී හෝ කෝකේ හරි. ඒකයි ක්‍රමේ. එදා බුදුරන් වහන්සේ දේශනා කරනවා මොනවද මේ ජාති ධර්ම විවිධ ක්‍රමවලින්. ඇසත් ජාතියක්, ඇහැට ගෝචර රූපත් ජාති. ඇහැට රූප ගෝචර වීමෙන් හටගන්න යම් චක්කු විඥානකින් යමක් ඇද්ද ඒවත් හිත් ජාති. කන කියන්නේ ජාතියක්, ශබ්ද කියන්නේ ජාති. ඒ කලයි ශබ්දයයි නිසා හටගන්නේ යම් කිසි හිත් ජාතියක් ඇතනා සෝත විඥාන කියලා ඒවත් ජාති. නාහි කියන්නේ ජාතිය. නාහිට ගෝචරින ගන්ධ කියන්නේ ජාති. ඒ නිසා හටගන්නේ යම් හිතක් තියෙන නම් ඒවත් හිත් ජාති. ගාන විඥාන විඥාන ජාති. දිව කියන්නේ ජාතිය. ඔය රස වර්ග විවිධ රස කියන්නේ ජාති. ඒ නිසා හට ගන්නා වූ දැනෙන හිතක් තියෙනවා නම් දිවහා විඥාන කියන්නේ ජාති. කය කියන්නේ ජාති. කයට දැනෙන ස්පර්ශ ජාතිත් ඒවත් ජාති. ඒ නිසා හට ගන්න යම් කිසි විඥාන තියෙනවා නම් කාය විඥාන කියලා ඒවත් හිත් ජාති. මන කියන්නේ ජාති. මනසට ගෝචරයෙන් නොපෙන්නේ ධර්ම කොටසක් තියෙනවා මතක් වෙන්නේ එහෙම. ඒවත් ජාති. ඒ නිසා හටගන්න හිත් වර්ග තියෙන හිත් පෙළවල් මනෝ විඥාන හැදෙනවා. ඒවත් ජාති. එන ජාති නොවන දෙයක් ලෝකේ නෑ පේන්න. මේ ජාති එක ක්‍රමයකින් විග්‍රහ කළා. තමන්ගේ මේ කය විතරක් මව් කුසෙන් උපදින එක විතරක් නෙමෙයි මේ කියන්නේ. ඔය ජාති ධර්ම තෝරා ගන්න ඕනේ හැමම. ඒ වගේම තවත් තියෙනවා ජාති ධර්ම. දුව කියන්නේ පුතා කියන්නේ ජාති. අම්මා තාත්තා සහෝදරයා සහෝදරී කියන්නේ ජාති. බල්ලා බලලා ඌර හරකා කියන්නේ ජාති. රත්තරන් රිදී මුතු වැණික ආදී කියන්නේ ජාති. එන සජීවී ජාති සහ අජීවී ජාති කියන මේ ජාති නොවන දෙයක් ලෝකේ නැහැ. එතන මෙතන තියෙන මේ ජාති විග්‍රහ කරනකොට ඔක දකින්න ඕනේ. එතන මේ ජාති විග්‍රහ කරන්න ගිහලා එක තැනක තියෙන අර භවපත්‍යා ජාති කියන තැන පෙන්වන්න මේ පටිසන්ධිය ගැන විග්‍රහ කරන වචන විතරක් කරන් මෞකුසයකින් උපදින මේ කයක් ඇති ජාතිය කියන එක විතරයි සීමා කරගත්තාම මේ ජාති ධර්ම තෝරා ගන්න බැරුව යනවා. එනම් මෙසේ ජාති ධර්ම වටහා ගන්න ඕනේ. ඒ ජාති ධර්ම වලට හිමි ස්වභාවයක් තියෙනවා. අනාදි කාලයේ පටන්ගෙන මේ ජාති ධර්ම පහළ වුණා නම් ඒවා නැති වුණා. ගෙවිලා ගියා. දැන් ජාති ධර්ම කියලා මොනවා හරි පහළ වෙනවා නම් ඒවත් ගෙවි ගෙවි යනවා. මතු අනාගතයේදී ජාති ධර්ම කියලා මොනවා හරි පහළ වුණොත් ඒවත් ගෙවීම ගෙවි වෙනසී යාම උරුමයි. පහළ වෙච්ච ජාතියක ස්වභාවයක් තමයි විපරිණාමයටපත් වෙලා වෙනසීම. ඒක ධර්මතාවය. ජාතියල උරුම ස්වභාවය. ඒ අවස්ථා ජාති වශයෙන් එනවා. ඒ අවස්ථාවකුත් ගෙවිලා වෙනසීලා යනවා. මේ ජාතියල ස්වභාවයක් තමයි ඒ අද්දුව ඉතිරි නැති බවක් තියෙනවා. මේ ජාති නිසා විවිධ පෙළීම් හටගන්න ක්‍රමයක් තියෙනවා. මේ සමහර ජාතිවලින් කොටසක් අපි නිගමනය කරනවා ප්‍රියමනාප ජාති හැටියට. ඒවැෑම කොටසක් අප්‍රිය අමනාප ජාති හැටියට අපි නිගමනය කරනවා. එහෙනම් උප්පාද ජාති වැය ජාති දෙකම අපි ලොතින් දකිනවා. ජාති අතුර උප්පාද විනේවහෙවත් උපදිනේව දකිනවා. වැය විනේවත් දකිනවා. අනිච්ච දකින්නකොට දකින්න කියන ඔන්නේ උප්පාද වයට්ටේන අනිච්චා කියන එක. උප්පාද වයාර්ථේ දකින්ද කේනට්ටේන අනිච්චා උප්පාද වයට්ටේන අනිච්චා. මොකද්ද මේ පෙන්නන්නේ? උප්පාදය වයයි දකින්නකොට ඒකේ ලක්ෂණයක් දකින්න අනිච්ච ලක්ෂණේ. නැහිල යනවා කියන එක නෙමෙයි. නැහිලා යන්නේ අනිච්ච ලක්ෂණයක් විද්‍යාමාන කරගෙන. ඒ කිව්වේ පෙළෙන ලක්ෂණය. මහ දාහයකින් පෙළෙන දෙයක් ඇති කරනවා. ඒ පෙළීමක් ඇති කර තමයි ගෙවිල යන්නේ. ගෙවෙනවා විතරක් නෙමෙයි හටගන්නෙත් එහෙමයි. ওই දෙකෙන් එහෙට වැටෙනවා. ප්‍රියමනාප යහපත් දෙයක් තියෙනවා. ඒක පෙලෙන්නේ දුක දෙන්නේ ගොඩ නැගෙනකොට නෙමෙයි වෙනසෙනකොට වැය වෙනකොට. නරක දෙයක් තියෙනවා අප්‍රිය දෙයක්. ඒවා ගොඩ නැගෙනකොට පෙලෙනවා. මතු වෙනකොට පෙලෙනවා. නැහෙන උපදිනකොටයි ඒක පෙලෙන්නේ. ඔළුව කැක්කම ජාතියක්. ඔළුව කැක්කම හට ගන්නකොට දුකයි පෙලෙනවා. ගෙවිල යනකොට පෙලෙන්නේ නැහැ. යන්තම් ඇති දැන් නම් ඔළුවක අඩු වුණා. පෙලෙන වෙලාව තියෙන හට ගන්නකොට. සුවයක් දැනෙනවා සතුටක් දැනෙනවා. පහළ වෙනකොට සැපයි. අනේ ඉතින් දැන් ඉතින් යනවනේ ගෙවිල යනවනේ. දැන් දුකයි. මෙන්න දුක හටගන්නේ උපාද වය දෙකෙන් ඔහොමයි. එහෙනම් මේ උපාද වය දෙකෙන් පෙලෙන ලක්ෂණයක් ගොඩ නැගිනවා. ඔය ක්‍රම දෙකේ කෝකෙන් හරි පෙළෙන ලක්ෂණයක් ගොඩනගෙනවා නම් ඒක දුක. මෙන්න මේ පෙළෙන ලක්ෂණයට කියනවා අනිච්ච. ඉතිරි ඇති ලක්ෂණේ නෙමෙයි පෙළෙන ලක්ෂණේ. පෙළෙනවා ලියන්න පෙනෙනවා එහෙම නෙමෙයි පෙළෙනවා. දුකින් පෙළෙනවා. මෙන්න මේ පෙළෙන ලක්ෂණයට කියනවා අනිච්ච ලක්ෂණය. මේ ಜಾති පෙළෙන ලක්ෂණේ යුත් වෙන්නේ ඔහොමයි. ওই ಜಾති අතර ප්‍රිය මනාප ಜಾති තියෙනවා. ඒවා පහළ වෙනකොට නෙමෙයි දුක ගෙවෙනකොට. එතකොටයි හිත පෙළෙන්නේ. අප්‍රිය මනාප ಜಾති තියෙනවා. කටුක දුක් කරතර දෙන ඒවා. ඒවා එනකොටම දුකයි. එනකොටම පෙළෙනවා. මෙන්න මේ පෙළෙන ලක්ෂණයට කියනවා ඒවැය අනිච්ච ලක්ෂණේ. මේ උපාද වය කියන දෙකේ තමයි මේක තියෙන්නේ. නරක දේ උපදිනකොට පෙළෙනවා. ප්‍රියමනාප දේ ගෙවෙනකොට පෙළෙනවා. උපාද වය දෙකේදී පෙළෙන ලක්ෂණයක් හැම එකම තියෙනවා. නරකයක උපදිනකොට පෙළෙනවා. හොඳ එක ගෙවෙනකොට පෙළෙනවා. එහෙනම් හොඳ එකාවත් පෙළෙන්න වෙනවා. නරක එකාවත් පෙළෙන්න වෙනවා. එහෙනම් හොඳ එකයි නරක එකයි දෙකම අනිච්චයි. මෙන්න මේකට අනිච්ච කියන්නේ. ඉතිරි නැති නිසා අනිත්‍ය කියනවා කියලා මේ අර්ථය වහලා. ඒතර තෝරා ගන්න බෑ. ඒක හරි අමාරු ඉතින් අර ගන්නවා හරියට විවෘත කරලා. එතකොට හරි ලස්සනක තේරෙනවා. එනම් මේ හැම જાතියක්ම පෙළෙන ලක්ෂණෙන් හේවත් අනිත්‍ය ලක්ෂණෙන් යුක්තයි. පෙළෙනවා නම් කවදාවත් ඒක සැපක් වෙන්න බෑ. පෙළෙන එක දුක නිසා කියනවා අනිත්‍ය නම් දුකයි. ඒ පෙළෙන එක දුක් සහගතයි. එනම් මොකද වෙන්නේ? දුක දෙදී පෙළෙනකොට තමන් කැමති නැති ආකාරයකට ඒක වෙනස් වෙන්නට ගෙන විපරිණාමයි. පරිණාම දුක්ඛය කියලාද ඔක හඳුන්වන්න හදන්නේ? වෙනස් වෙන දුක කියලා. විපරිණාම නෙවෙයි නම් පරිණාම දුක්ඛය. නමුත් දුක්ඛයට පෙන්වන්නේ වෙනස් වෙන දුක නෙමෙයි විපරිණාම දුක්ඛය. විපරිණාම කියන්නේ අකමැතිසේ වෙනස් වීම. එහෙම වෙනස් වෙනවට කැමති නෑ නමුත් එහෙම වෙනස් වෙනවා. හොදර තියෙන කෙස් වැටිය ගැලවි ගැලවි විනාශ වෙලා යනවා. ඉදිරිය හිටන් කැලවිලි යනවාට සට්ටේ පෑනවාට කැමති නෑ කෙස් ටික ගැලවිලි යනවාට. ඒක විපරිණාම වෙනස් වීම. ඒක උරුමයි කෙස් වලට ස්වභාවය. අනේ මගේ ඉස්සර කොච්චර ලස්සන තිබිච්ච කේස කලාපේ දද මෙහෙම වුණේ හිතෙනවා ඔහොමත්. විවිධ ක්‍රම හොදර තිබිච්ච ඔළුවේ හොරි හැදිලානේ වෙනස් වෙලා තිබිච්ච ආකාරයේ. හැබැයි නිකම් වෙනස් වෙලා නෙමෙයි අකමැති විදිහේ වෙනස් වෙලා කැමති නැති විදිහට. මෙන්න මෙහෙම යම් කිසි ಜಾති ධර්මයක්ද කැමති නැති විදිහට වෙනස් වෙනවා. අකමැති සිහි වෙනස් වීමක් තියෙනවා නම් ඒකට කියනවා විපරිණාම දුක්ඛය. එතකොට හැම දෙයක්ම නිකන් ගොඩ නැගෙන්නේ නැහැ. ප්‍රියයි මනාපයි කියන ඕනකමින් උත්සාහයෙන් ගොඩ නගන්න ඕනේ. ගොඩ නැගීමට ක්‍රියා කරන ඒවාට කියනවා සංඛාර දුක්ඛය. මේ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ 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 කියලා. ඔය විදිහට මේ දුක බෙදෙනවා. ඔය හැම එකකින්ම සිද්ධ වෙන්නේ මොකද? පෙළෙන එක. යමකින් යමකින් පෙළෙනවා නම් ඒවා අනිච්චයි. අනිච්ච කිව්වේ ඔකට පෙළෙන ලක්ෂණේ. ඉතින් මෙන්න මේක තෝරා ගන්න ඕනේ. මෙහෙම තෝරා ගත්තාට පස්සේ අපි දකිනවා මේ අපි මේ රත් කරන පුච්චන බාහිර ගින්නට වැඩිය ගින්න. ඒ ගින්න ගොඩ නැගෙන්නේ කොහොමද? මේ ලෝකේ සත්‍යය ප්‍රියමනාප දේවල් තියෙනවා. සසර සැරිසරන සත්‍යය රාගයේ ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කරන්නේ මොනවටද? ඊ වස්තු හට ගන්නකොට ඊවැ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද? අන්න ඒවට ආසා කරනවා. යම් කිසි වස්තුවක් ගොඩ නැගුණාම ಜಾති වශයෙන් හටගත්තාම ඒකේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙනවා නම් ඒකට ආසා කරනවා. ඒක තමයි ඒකේ තියෙන ස්වභාවය. හැබැයි ආසා කරන්නේ අපිට ඕන හැටියට නිරායාසයෙන් ලැබෙන්නේ නැහැ. ඒවා සීමා සහිත වෙලා තියෙන්නේ. ඒවට පොරකන මහා ලෝකයක තරංකාරී පුද්දලින්ගේ එකෙක් විතරයි මම කියන්නේ. ඔයාලා මුළු ලෝකෙම ආස්වාද දේවල්ට පොර කනවා. අයිති කරගන්න හදනවා. මම කරගන්න මගේ කරගන්න දඟලනවා. ඒ ජාතියවල එක ස්වභාවයක්. මෙන්න මේකට මොකද වෙන්නේ? අන්න එතකොට අපිට ඇති වෙනවා. ඒක ඇති කරන ඒක තමන් වශයෙන් පවත්වාගෙන ප්‍රියමනාපයෙන් පවත්වා ගන්න. ඒක හැසිරෙන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? රාග ගිනි හට ගන්නවා. අනේ මම මේ ආස්වාදයෙන්ද තමයි මේ රාගදේ. රාගයට හේතුකාරගෙන මානසිකත්වයේ අපිලගේ වැඩෙනවා නම් ඒ ඉෂ්ටප්‍රිය වස්තු අති දුර්ලභව තියෙන හැන්නම් බොහොම අඩු වේවා. තරකාරී පොරබඩු වාගේ ඒවත් ලෝකේ අඩු වේවට පොර කනවා නම් දැන් ලොකු වෙනසක් කරන්න සිද්ධ වෙනවා අපිට. ඒ ලෝකේ හටගන්නේව හටගන්නට ආස්වාදයෙන් හටගත්තට ඕව අයිති කරගන්න බලනවා ආස්වාද විඳින්න රාගගින්නේ. රාග ගිනි වෙන හැටියක් තියෙනවා. ප්‍රියමනාපයෙන් තමයි හොයන්නේ. හැබැයි එක්කෙනෙක් නෙමෙයි. දහස් සංඛ්‍යාත ජනතාවක් ඔකට පොර කනවා. සත්ත කොටසක් ඔවා පොර කනවා. අයිති කරගන්න. මම කරගන්න මගේ කරගන්න. තමනුත් ඒකේ කොටස්කාරීක විතරයි. අනේ මට බෑනේ. මට අයිති කරගන්න බෑනේ. ඉතින් විවිධ ක්‍රම විවිධ හේතු. මට සල්ලි නෑ. සල්ලි තිබුණා නම් මට කාර් එකක් එහෙම තිබුණා මා පස්සෙත් එයි කට්ටිය පිරිස. මට දේපොළ තිබුණා නම් මාත් හොන් තත්ත්වයක් රස්සාවක් තිබුණා නම් මට තැනක් එයි. මං ගලන් ගන්නෑ කවුරුවත්. මං ප්‍රියමනාප වස්තු වුණාට ඒ ප්‍රියමනාප වස්තු මට හම්බ වෙන්නේ නෑනේ. දැන් මේ වගේ විවිධාකාර ප්‍රියමනාප වස්තු නිසා ගිනි දැවෙනවා. අයිති කරගන්න බැරි වෙලා. ඔය රාගයේ ගිනි වෙන හැටි. ඒ වගේම ප්‍රියමනාප වස්තුව ගොඩ නැගිනකොට සැපයි කිව්වට ගොඩ නැගින්න අයිති කරගන්න කියලා ගිනි දින්දිනවා. බැරිකම නිසා අයිති කරගත්තාම රකින්න ගිනි විඳිනවා. කොහොම හරි එහෙකට අයිති වෙනවා. සිය ගාන පොර කනට එකෙකුට ප්‍රියමනාප දෙයක් අහු වෙනවා. ඒක අයික මම කරගන්න හදනවා. මගේ කරගන්න හදනවා. අර පොරකාපු පිරිසේ තවත් එවුන් ටිකක් ලැහැත්ති වෙනවා. ඒක උදුරා ගන්න. ඊට පස්සේ රකින්න වෙනවා. රකින්න කරන උත්සාහයක් ගානේ ගිනි ගන්නවා. ප්‍රියමනාප වස්තුව රැක ගන්න දඟල ගින්න. කොච්චර රකින්න ගියත් වැඩේ වරදිනවා. ඒකෙන් අයිතුරෝජන ලෝකයා ගන්නකොට වහබිලා මැරෙන්නත් හිතෙනවා. මට වැඩක් නැහැ ජීවත් වෙලා. මට ලැජ්ජා වින්ද නැහැ. ඔය අදි විවිධ කතා වලින් මැරෙනවා නම් මීට වඩා හොඳයි කියලා හිතෙනවා. මොකක් නිසාද? බලාපොරොත්තු වෙච්ච ආස්වාදය දැන් ඔක්කොම අයිති කරගෙනත් විඳින්න නැහෙනේ. බාහිර කරදර බලවේගයන්ගේ විරුද්ධ වෙනවනේ. මෙන්න හොඳ ජාති වලින් එන ගිනි වල හැටි. ඉතින් ඔහම කිය කියනකොට මොකද වෙන්නේ? ওই තරගෙත් එකලා කාලේ ගෙවිලා ගිහිල්ලා ජාතිය ජරාවටපත් වෙනවා. අර ප්‍රියමනාපේ ගෙවිලා ගියා. හරයක් තියනවා කියලා හිතාගෙන අයිති කරගන්න දැඟලුවා මිසක් අයිති කරගන්න හම්බුනේත් නැහැ. වෙහෙස වෙවි දුක් වුණා මිසක්. අන්තිමට බලනකොට ඒකේ අයිති කරගන්න දෙයක් තිබිලා නැහෙනි. ඒකෙන් දැන් ඒ ගෙවිලා ගිය ධර්මතාවය අනු. අනේ වෙච්ච දෙයක් කියලා ජරාවටපත් වෙච්ච එක ගිනි දැන් දකින්නවා. අනේ කොහොම තිබිච්ච රූපේද? කොහොම තිබිච්ච හැඩවැඩ දේද? කොහොම තිබිච්ච ඇඳුමද? කොහොම තිබිච්ච ගේ දොරද? කොහොම හිටපු පුද්ගලයාද? අද මොකද මේ වෙලා තියෙන්නේ? ජරා ගින්න ඇවිදිලා. අනේ කොච්චර අපි උත්සාහ කළාද ඒ කාලේ මට බැරි වුණානේ මට ඕන දේ කරගන්න. දැන් ජරා ගින්න නිසා ලත ඇවෙනවා. දුර්වලභාවය නිසා. මෙන්න ජාති ගිනි ජරා ගිනි. ඊට පස්සේ මොකද වෙන්නේ? තිවිච්ච ඇලුම් කරගෙන කොච්චර හකින්ද හැදුවත් ඒක මරණ ගින්නටපත් වෙනවා. වෙනසිල යනවා. ඒකත් ධර්මතාවයක්. යමක් උපන්න නම් මැරෙන දෙයක්ම උපන්න මිසක් ජරාවටපත් වෙන දෙයක් උපන්න මිසක් අජර අමර දෙයක් උපදින්නේ නැහැ. එන අජර අමර වෙන්නේ නිවන උපදින්නේ නැති තැන. උපදින තියෙන්නේ ජර මර ජරාව සහ මරණේ. එහෙනම් ජාති ගින්න එනකොටම ජරා ගින්නයි මරණ ගින්නයි බදාගෙනමයි ඒකත් එන්නේ. සැනසීලා බලාපොරොත්තු නැට හම්බෙන්නේ ඔය මහ ගිනි තුන. දැන් ඔය ගිනි තුනේ මුල් වුණා මොකක් නිසාද? අන්න ඔය ගිනි තුනේ ඇසුරු කරගෙන තමයි අර රාග ගින්න හටගෙන දැව්වේ. විරුද්ධව නැගිච්ච ද්වේෂ ගින්නෙන් දවි දැවි මරා ගන්න හැදුවේ. මෝහ ගින්න නිසා මේක වටනාදියා කියලා මුලාටපත් වුණා. මුලාවෙන් ගිනි වින්දා. අන රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි නැහැටි. ප්‍රියමනාපයි කියන ලෝකෙම මේ ගිනි එනවා මිසක් අප්‍රියමනාපයි කියන එකෙන් නෙමෙයි ආවේ. පළමුනේ ප්‍රියමනාපයි කියන එක. ඒකට විරුද්ධ වෙන්නේ වටයි අප්‍රියමනාපයි කියලා ප්‍රශ්නේ ඇති වුණේ. කෝකිනු ගිනියා මිසක් හොඳ එකක් නම් ආවේ නැහැ. මෙන්න මේ ක්‍රමී තෝරා ගන්න ඕනේ. එතකොට දකිනා මේ ලෝකේ ප්‍රියමනාපයෙන් හටගන්නේ ගිනි නේද? ප්‍රියමනාපේ මායාවක් නේද? මම කියන්නේ මගේ කියන්නේ හොඳ වස්තුවක් ලෝකේ හටගන්නේ නැහෙනි. ඒ වුණාට අපි මේ හට නොගන්න දෙයකට නෙමෙයි හැවටිලා මම කරන්න මය කරන්න හදන්නේ කියලා ධර්මාඥානයත් එක නැගින්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා. මෙන්න මේ අනුව දකිනවා. ජාති ගිනි, ජරා ගිනි, මරණ ගිනි එනකොට මොකද වෙන්නේ? ශෝක ගින්නක් එනවා. මොකද්ද මේ ශෝක ගින්න එන්නේ? මම කරගන්න හැදුවා, මගේ කරගන්න හැදුවා. ඊට පස්සේ මොකද වුනේ? ඊට විරුද්ධ දෙයට ඒවා ගෝචර වෙනකොට මට නම් දැන් එපා, මට නම් දැන් එපා. ආපු දේ ඕකයි. අනේ මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා. අදහස කොච්චර හරියන්නේ ඔහොම. සර් ඔක්ක කරනවා. ඔක්කාරේ. එපා වෙලා. ඉවත දමන්න හදනා මොකද්ද? මෙහෙම මරණයක් නම් මට සිද්ධ වෙන්න එපා. මෙහෙම ජරාවක් නම් මට දකින්නවා සිද්ධ වෙන්න එපා, අහන්නවා සිද්ධ වෙන්න එපා. මෙහෙම ලෙඩක් රෝගයක් නම් අනිත් දකින්න කෙනෙකුට වෙන්නත් එපා. මට නම් මලත් වෙන්න එපා. අන්න මොකද වෙන්නේ? අර තමන් කැමති නැති දෙයක් මේ සිද්ධ වුනේ. සෝය කියන්නේ තමන්ට ඕන හැටියට ගන්න අයිතියක් නැහැ දැන්. ගන්න පුළුවන්කමක් නැහැ. මමත්වෙන් ඉවත තමන්ද බලන්නේ මේ දුක. නමුත් එනවා. ගින්නක් වුණා එතකොට. දැන් මේ ගැහන මේ නිරුක්තියත් එක විග්‍රහ කරන්න කියලා ඉල්ලා හිටින්නේ. ශෝකේ නැහැටි. සෝය කියලා ගන්න දෙයක් ඒකේ නැහැ දැන්. ඒක වැහැරිලා ගියා, විනාශ වෙලා ගියා. එතකොට ඇති වුණා දෙයක් තමයි අනේ මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා කියන එක. එන තමත් ඒවා තමන් කරා එනකොට ඒවට අකමැති. නමුත් එනවා. අන්න එහෙම ඒවට ගිනා ශෝක ගිනි. එපා එපා කියද්දිත් එනවා කරදර. ඇයි මට මෙහෙම වෙන්නේ? අනේ මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා. මම මොන කර්මයක් කළාටද කිය කී ඉන්නවා. සර් කරගන්නේ නැතුව ඔක්කාර කරන්න හදනවා, ඉවත් දකර තමන්ට හදනවා. නමුත් බෑ ගිනි ගන්නවා. එනවා ඇදී ඇදී තමා කරා. මෙන්න මේකට කියනවා ශෝක. ඔක තමයි පදේ නිරුක්තිය. සර් කියන්නේ තත්ත්වයට පත් කරගන්න බෑ, සය වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? මට නම් මෙහෙම දෙයක් වෙන්න එපා. මං ඇසුරු කරන දෙයකටවත් මෙහෙම කරදරයක් වෙන්න එපා. මෙන්න මෙහෙම අදහස එනවා. සර් ඔක්ක කරලා දමනවා, ශෝක වෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් තනියෙන් මේක විඳගන්න බෑ. හුඟක් ඔක දකින්න හම්බෙනවා කොහේද? ඔය මරගි දවල් වලදී. ඇයි අපිට මෙහෙම දෙයක් උනේ? අනේ මට මගේ දරුවා මරානේ, මගේ ස්වාමිපුරුෂයා භාර්යාව මලා. ඇයි අපිට මෙහෙම උනේ? අඬනවා. බාර ගන්න කැමති නෑ. ඒ මරණය බාර ගන්න අකමැති. නමුත් ආවා. ඒක ඉවත දමන්න හැදුවට බෑ. අනේ අපිට මෙහෙම දෙයක් වෙන්න එපෝ කිව්වට බෑ. ඒක ඇවිදilla. එතර මොකද වෙන්නේ? ශෝක සමග තව දෙයක් වෙනවා. ඉතින් ගෙදෙට්ට දැන් එක එක කෙනා එනකොට මොකද කරන්නේ? පරිදේව දෙවැන්නෙක් ළඟට යන්න දඟලනවා. අනේ අකේ බලහම මට වෙච්ච දේ කියාගෙන ගිහින් දුවගෙන ගිහින් අඟෙලිනවා ගෙදර නෑද එනකොට. අනේ අයියේ අනේ අම්මේ අනේ ළඟියේ බලහම මට වෙච්ච දේ කියාගෙන ගිහින් අඟෙලිනවා මොකක් නිසාද? දෙවැන්නේගේ පිහිටක් පතාගෙන යනවා. දරන්න බැරුව. පරිදේවේ දකින්න තියෙන ක්‍රමේ. ශෝක පරිදේවේ නැහැටි. දැන් අඬලා අඬලා හති හැටන හති හැයිලා ඉන්න බෑ. කයි දැවෙනව අනේ මගේ පපුව දනවා බං කියනවා කෑ ගහනවා. කායික දුක්කය. අන්න එකට කියනවා දුක්කක ඉන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? මනස දූෂ්‍ය වාටපත් වෙනවා. බලන්න බෑ. දූෂ්‍ය මනසක් ඇති කරන දෝ මන ආශ්‍රයයට වෙන දෝ මන අස දෝ මන අස. දූෂ්‍ය වූ දෙවැනි මනස් ස්වභාවයක් ආශ්‍රයයට වැටෙනවා. අනේ මාව දාලා යන්න එපා හිටහන් කියලා කෑ ගහනවා. මලමිනිය උස්සරට බැරෙන්න හදනවා. දාලා යනවද ඌ කියලා බිම පෙරලෙනවා. මොකද මේ? දරාගෙන ඉන්න බෑ. දෝමනසේටවත් වෙලා. දැන් මොකද වෙන්නේ? නැගිටලා ඉන්න පණ නැහැ. ආයාසයෙන් නැගිටින්න හදනවා. නැගිටා ගන්න බෑ. නිච්චි නැහැ, සීහි නැහැ. කලන්තේ. අනුන්ගේ ආධාරයක් අරන් ඕනේ ආයාසයෙන් නැගිටින්න. ආධාරයක් කරගෙන කිහිල්ලෙන් අද්දාගෙන උස්සගෙන කෑ ගහන්න තු විතහක් මොකද කරන්නේ ඉතින් ගිය කියා නිකයි සනසන්න උන. ඉතින් කකුල් දෙකත් පලන්නේ අනිකයි උස්සගෙන ඉඳ කෙලින් ඉඳ කෑ ගහනවා. අතරියුත් ඇදගෙන වැටෙනවා. උපායාසයක් නැතුව නැගින්න බෑ. මෙන්න මේක උපායාස ගින්න. දැන් ඔය එකින් එක හොඳට දැක්ක හැකි අද්දැක්ක හැකි. ඔය වචනේ පෙන්නපු හැම දුකකම ස්වභාවය තමයි ඔය නිරුක්තියෙන් කියවෙන්නේ. ඕකට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. එයින් ජාති ගින්නේ ඉඳන් දකින්න මුළු ලෝකේ තියෙන සියල්ලම ජාති. ඉෂ්ට ප්‍රිය ජාති සහ අනිෂ්ට අප්‍රිය ජාති මධ්‍යස්ත ඒවා. ඔයන් තමයි අපිට ජාති වශයෙන් පේන්නේ. ඒවා ජරාවට පත් වෙන මරණයට පත් වෙන ඒවා. ඒ ස්වභාවය හැම දකින්න ඕනේ. එහෙම ලෝකයක් තුළ සැනසිල්ල හොයන අවිද්‍යාවෙන් වැහිලා ඉන්න තාක්කල් මුලාවේ. යථාර්ථයේ හරියට දැක්කහම මේ බඳු ලෝකයක් තුළ මොන සැනසිල්ලක්ද? මේ බඳු ලෝකයක් තුළ මෙහෙම නොවේවා කියවට සිද්ධ වෙන්නේ කොහොමද? ඒ ලෝකේ හැටිනේ. එහෙනම් මොකද්ද ගන්න පියවර? මෙහෙම ලෝකයක් තුළින් අත්හැරීම වැළලීම විදිහ කෙලවර කරනවා මිසක් වෙන මොන චන්දරාගයෙන් බැඳෙන්නද කියලා දැක්කදාට නිවි සැනසෙනවා. එදාට ආයි ලෝකේ යන බලාපොරොත්තු ඉවරයි. මෙන්න මේකෙදි කියනවා අත්හැරී කියලා පස්සේ කොච්චර සැනසීමද මේ ලෝකෙ තියෙන චන්දරාගයේ අත්හැරනහම. හරි වටිනවා කියලා හිතාගෙන ඉඳලා මට මෙතන 1000ක් ආවා වෙනසෙනකොට. වෙනසෙන ලෝකේ වෙනසෙනා මිසක් වෙන මොකද්ද වෙන්නේ? මට උන් ගේර තියාගන්න බෑනේ ඒක ධර්මතාවයනේ. එහෙනම් එහෙම ලෝකයක් තුළ සමද්දුරට මම කියන්න මා කියන්නේ දැන් බලාපොරොත්තුවක් නැහැ. මට මගේ කරගන්න ඕනෙත් නැහැ, මම කරගන්න ඕනෙත් නැහැ. ওই දෙකම කෙලවරුණා නම් එදාට නිවි සැනසීම පූර්ණා කියලා දකින්නකොට එයා නිවන් දැක්කා. මූලික දැකීම. ඒ දර්ශනීය නිවන් දැක්කා. ඊට පස්සේ යලි යලි ඔය ස්වභාවයේ සිහි කරන්න දුක පිරිහිඳ දකිනවා. අර ප්‍රිය භාවයේ සිඳිල යනවා මේ දුක් සහිත ලෝකේට. එතන තව තවත් හොඳට දකිනවා. දුකට හේතු වෙන චන්දරාගයේ බලයින් දැදි දුරු වෙන පටන් ගන්නවා. දුක සමුදේ දුරු වෙනවා. ඒ දුක උදා වෙන්න තිබිච්ච චන්දරාගයේ දුරු වෙන්න නිරෝධේ ප්‍රත්‍යස වෙනවා. ප්‍රඥාවෙන් ওই ටික මෙනෙහි කරනකොට වැඩුණේ මාර්ගයේ වැඩෙනවා. චතුරාර්ය සත්‍ය ක්‍රමානුකූලව පූර්ණ වෙලා ගිහිලා යම් දායක සහමුල වැටහුණ දාට මේ ප්‍රියභාවයේ සම්පූර්ණ හිඳිලා දුක දැක්ක දාට කියලා දුක පිරිසිඳ දැනගත්තා. ඒ වගේම දුකට හේතුන චන්දරාගයේ සාමුලින් කෙලවර වුණා දාට කියන සමුදේ දුරු වුණා. නැවත ඒ දුක ගොඩ නැගෙන තිබිච්ච චන්දරාගයේ මතුවේ නැති තත්ත්වයට පත් වෙලා පූර්ණ වුණාට පස්සේ නිරෝධේ ප්‍රත්‍යක්ෂ කළා. දැන් ඉතින් තවත් බලන්න මාර්ගයක් නැහැ. මාර්ගය වඩලා ඉවරයි. මාර්ගය වැඩුවා කියලා අරිහත් වේදි දකින්නවා. චතුරාර්ය සත්‍ය පිළිබඳ කටයුත්ත දැකලා ඉවරයි. කවදාවත් මේ ලෝකේ ඉඳලා හිටන් ලෝකේ දැනසිල්ලක් බලාපොරොත්තු වෙන නම් අවිද්‍යාවේ නිගමනයේ ඕක මිසක් වෙන මොකද්ද? ඔන්න ඕකේ දකින්න පුරුදු වෙන්න ඕනේ. ඕක අවිද්‍යාවේ නිගමනයේ. ඉතින් අද මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. සමහර අය අහලා තියෙනවා මේ පවුලේ ඉන්නාගේ තියෙන දුක් කරදර අඳුනා. පටන් ගත්ත දාපටන් ගෙද දෙමාපියන්ගෙන් හැම දෙනාගෙම හැම කාවේ කරදර ඔක්කොම ඇවිත් ඇත්ත තමයි. ඒක තමයි හැටි. එහෙම නැත්නම් පුදුමයි. ඒකේ කරා තම තමන් බලාපොරොත්තු වෙන ලෝකයක් තියෙනවා එහෙම නැතුව ඉන්න. ඒ වගේ මොහොම නැතුව ඉන්න බලාගෙන විවිධ කර්ම කරනවා. සංසාරේ තමන් තමන්ගේ වාසිය ලබා ගන්න, තමන්ගේ ආත්මලාභී ලබා ගන්න විවිධ කටයුතු සංසාරේ කරනකොට කොටසක් පව් බවට පත් වෙනවා. පොළොවේ කොටසක් පුණ්‍ය කර්ම වෙනවා, කොටසක් පාප කර්ම වෙනවා. හැබැයි කරන කරන හැම එකක්ම අපි පසුපස හඹා ඉනවා. ඒක ධර්මතාවයේ වලක් කරන්න බෑ. කාටවත් ගැහුවොත් ගුටි කණ්ඩ එකක් අපි පස්සේ හඹා ඉනවා, කවුද හරි ගුටි දෙනවා. කාට හරි වැන්නොත් බැලුම් අපි පස්සේ හඹා ඉනවා, කවුද හරි වැණුම් අහන්න සිද්ධ වෙනවා. එකකින් දෙකකින් බේරෙන්න බෑ. මොකක් නිසාද? අපේ මනස හරියට අපේ කයත් එක තියෙන මනස හරියට විකාශනාගාර කුළුණක් වාගේ. ඒ කියන්නේ රූපවාහිනී, ගුවන් විදුලි ආදී තරංග විකාශනය කරන කුළුණක් තියෙනවා. ඒකෙන් විකාශනය කරන තරංගපති ලෝකෙම ඇදලා ගිහිල්ලා ඔය ගුවන් විදුලියෙන් රූපවාහිනී යන්ත්‍රවලින් අහනවා බලනවා. ඒවා විහිදිලි යනවා. ප්‍රතිචාර අනික් අනික් තෙයින් ඒ අනික් උපකරණ වලින් දකිනවා. මෙන්න මේ ගුවන් විදුලි යන්ත්‍රවලට යන විකාශන කුළුණු වාගේ තමයි අපි. අපේ හිතවිලි තුල දූෂ්‍ය හිතවිල්ලක් ආවොත් එහෙම දස දහසක් සක්වල දූෂ්‍ය හිතවිලි විහිදෙනවා අපිට පේන්නේ නැතුවට. ඒ දූෂ්‍ය හිතවිල්ල නිසා ලෝකේ දස දහසක් සක්වල අඳුරු වෙන්න පටන් ගන්නවා. ඒකේ කොටස්කාරයෙක් වෙනවා අපි. දස දහසක් සක්වල හොඳ පැත්ත ගෙවිලි යන්න පටන් ගන්නවා. ඒ දූෂ්‍යතාවයේ ස්වභාවය. එක දූෂ්‍ය හිතක් මතුකරුවොත් ඔක මරනවා මං කිව්වොත් එහෙම ඔය මෙහෙතදී ඇතිවෙන්නා වූ දේ ලෝක සත්‍යයට මැරෙන්න හේතුන විසක් ඇති කරනවා ලෝකෙට. ඔය විස කිරණ දස දහසක් වලට යනවා. ඊට අගුක මරනවා මං කියලා අදහසක් ගත්තා නම් ඒ ගත චේතනා මාත්‍රයෙන් හටගත්ත පාපේ කවදා ගෙවලා ඉවර කරන්නද? දස දහසක් වල විස කරපු පාපේ ගෙවන්න කවදා ගෙවන්නද? මේක දන්නේ නැහැ. පව් බලවත් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ ක්‍රමේදී දන්නේ නැති නිසා අපි ගණන් ගන්නෑ. මං කාටවත් කිව්වේ නෑ. මං අහවල් එකට කිව්වේ කියනවා. කොයි එකකට හරි කිව්වා නම් ඔය වචනේ පිට කරනවත් එක්කම අර සාප මානසිකත්වයේ දස දහසක් වල මොහොතකින් දුවනවා. සියලු සත්ත්වෝ නිදුක් වේවා කිව්වොත් මිත්තා සාගත හිත දස දහසක් වලට යනවා. ඒක යනි සන්තියත් අප්‍රමාණයි හොඳ පැත්තට. හැබැයි දෙකම තේරුම් ගන්න ඕනේ. හරියට කරුණු තේරුම් ගත්තොත් මේතරම් බරපතලයි පාප කර්ම හැදෙනවාම ඇතිවෙන දූෂ්‍ය වෙන ලෝකයේ කිව්වොත් දැනගත්තොත් තමන් නිසා වෙන සිද්ධිය. ආයි මොහොතක්වත් දූෂ්‍ය මානසිකත්වයේ කඳුලක් ඇති කරන්නේ නැහැ. මනස සුද්ධ වෙන්නේ එහෙමයි. ලෝකේ ස්වභාව යථාර්ථය දකින්න ඕනේ හරි අමාරුයි. ඒතකොට කාටවත් හිංගයක් හිංසාවක් කරන්න හිත ගොඩ නැගින්නේ නැහැ. ගොඩ නැගින මොහොතක් පාසා දස දහසක් වල විනාශ වෙනවා. ඒ විනාශය බලපානවා. ඒක තමයි එක සක්වලකට නෙමෙයි, ඒක සීමාවකට නෙමෙයි, තමන්ට විතරක් එහෙම නෙමෙයි. මිනිසා දස දහස සක්වල ඉන්න සත්ව සංඛ්‍යාවකට අර එක මොහොතකින් අති කරපු හිතෙන් අති කරපු දූෂ්‍ය මානසිකත්වයක් වචනයක් පිට කරපු එකේ විපාකේ ගෙවන්න අපි කොච්චර වන්දි ගෙවන්න ඕනද? ඉතින් හොඳ මානසිකත්වයක් ඇති කරගත්ත කෙනා මෙත් හිතක් වල්ලා හරියට තමන්ගේ වෙච්ච එකට වන්දි ගෙවනවා. එහෙම කරගන්න බැරි එක අප්‍රමාණ කාලයක් පව් ගෙවනවා. පව් විඳ විඳානන්ත සංසාරේ මැරුම් කණ්ඩම සිද්ධ වෙනවා. මාරාන්තික බැනුම් අහන්න සිද්ධ වෙනවා. මං ඔක කොවිලේ හරි මරනවා කියලා එකපාරක් කිව්වොත් එහෙම මරා ගන්න බැරි වුණාට අනන්ත සංසාරේ කෝටි ප්‍රකෝටි වාර ගණනක් උපදින උපදින තැන කාගෙන් හරි අසත්පුරුෂයෙක්ගෙන් අහන්න සිද්ධ වෙනවා මං ඕක හරි ඕක හරි කොවිලේ හරි මරනවා. මැරුවේ නැතත් මහා බයකින් ඉඳ සිද්ධ වෙනවා ඒ කෙනු. තමන්ට ඒ විපාකයේ ගෙවන්න සිද්ධ වෙනවා ඔහම සංසාරේදී. මම මොන වරදක් කළාටද අනේ මට මෙහෙම දුක් දෙන්නේ? මම මරන්න බලාපොරොත්තු වෙන්නේ මම මොනවා කළාටද? අඬනවා. මතක නැහැ ඉස්සෙල්ලා දවසක් එක දවසක් හරි කිව්වේ ඒක. මේ සසර ගමනේදී මෙහෙම අනන්ත සිද්ධ වෙනවා. හරි භයානකයි. ඉන් කරුණු තේරුම් ගත්ත කෙනෙක් හරියට දැනගත්තොත් මොහොතක්වත් තව කෙනෙකුට දූෂ්‍ය හිත් මාත්‍රයන් නිකුත් කරන්නේ නැහැ. මම තෝගෙන් පලි ගන්නවා කිව්වොත් ඒ මොහොතේ විසිදුවෙච්ච විස කිරණ කෝටි වාර ගණනක් කාගෙන් හරි තමන්ට අහන්න සිද්ධ වෙනවා. තෝගෙන් මම පලි ගන්නවා කියන වචනේ තමන්ට. තමන් පලි ගත්තොත් අනන්ත සංසාරේ කෝටි වාර ගණනක් ඊට හේතුකාරක තමන්ගෙන් පලි ගන්නවා. තමන්ට ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. මම භයානකයි. ඉතින් ඒ නිසා දැනගන්න ඕනේ අපිට මේ දැනට ඇති වෙන පොඩි වේදනාවක් දුකක් එනකොට තව උහුලා ගන්න පුළුවා මට්ටමක් එන්නේ. එහෙනම් ඔය මට්ටම උහුලා ගන්න බැරි අනාථ සත්‍ය බොහෝ අත්බැව් තියෙනවා. ප්‍රේත අත්බැවක ඉපදුනා නම් ඔය අනාථ යක්ෂ අත්බැවක ඉපදුනා නම් අපාගත වුණා නම් තිරිසන් වුණා නම් මොන පිළිසරණක්වත් නැහැ, පිහිටක් නැහැ, හිතන්නවත් ශක්තියක් නැහැ, විඳෝන එකමයි වැඩි. එහෙනම් මේ තත්ත්වෙ මිදෙන්න උත්සාහ කරනවා මිසක් දැන් හදාගන්න දඟලන්න එපා. දරුවගෙන් සැනසිල්ල ගන්න, භාර්යාවගෙන් සැනසිල්ල ගන්න, ස්වාමි පුරුෂයාගෙන් සැනසුම් හිතක් අහගන්න, හොඳ වචනයක් අහගන්න, ඔය ආදී බලාපොරොත්තු සම්පූර්ණ පැත්තකට අයින් කරගන්න බේරෙන්න ඕන. ඒ වගේ මේ ඇයි දොස් කියන්න වයින් යන්නත් එපා. එවන් සම්පූර්ණ මිදෙන්න උත්සාහ කරන්න. සසර බය දකින්න මේ පව් කරපුවාම පාපේ බලේ කොච්චර සමාකාරා එන්න ගොඩ නැගෙනවද? පාප ගබඩාවල එකතු වෙනවද? ඒව අපි කර ආපුහම කවද්ද කවුද අපිට පිළිසරණ වෙන්නේ? විනිඳ සිද්ධ වෙනව නේද කියලා හරියට අවංකව දකින්න ඕනේ. අපි කිව්වත් නැතත් කවුරු පිළිගත්තත් නැතත් ඕක ධර්මතාවයේ සත්‍යයෙන් විනිඳ සිද්ධ වෙනවා. අනන්ත සත්‍යය අද විඳින්නේ තමන් නොදැනුවත් කරගත පාප කර්ම. එනම් අති දුර්ලභව ලැබෙන සම්මා සම්බුද්ධ ශාසනයකදී විතරයි මේ පව්වල ස්වභාවය සහ බැරෑරුම්කම අහන්නවත් හම්බ වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී දකින්න ඕනේ අප්‍රමාදී නිුත්තව කොස් ඇටයක් කාලාරි කමන්නේ බඩට පොල්ලෙලා තියාගෙන බුදියාගෙන බඩගින්නේ හිටියරි කමක් නැහැ. අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන එක වටහාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධන අදාදම නිවන් අවබෝධ කරන්න උත්සාහ කරනවා මට මරුණක් කමන්නේ දැන් කියලා අදහස තියාගන්න ඕනේ. පළවෙනි කරගන්න ඕනේ මේ ලෝක ආස්වාදයන්ගෙන් නිදිලාපන නිවන මිස තව සැනසීමක් නැහැ. ලැබිච්ච අවස්ථාවේ කොහොම හරි මේ ප්‍රඥාවෙන් ධම්ම අවබෝධ කරගන්නවා. ලැබිච්ච විදිහට මම ජීවත් වෙනවා. මොකද සැනසුම් ලෝකයක් නම් මේ හොයන්න බෑ. අපි කරලා තියෙනේ මේ හැටියට. ඔක දකින්න ඕනේ. අද මේ මිනිස්සෙක් වෙලා බුදුදහම තේරුම් අරගෙන පින්පව් තේරුම් ගත්ත අපිට දැන් පොඩ්ඩක් හිතෙනවා පව් හොඳ නෑ කියලා. එහෙනම් අපි මෙතෙන්ට ආව නම් මීට ඉස්සර අද ගමන මෙච්චර දුර එන්නේ නැහැ. සසර ගමන මෙලහට මෙවරයි. එහෙනම් අපි ඇවිදilla තියෙන මෙච්චර කල් කවුරු වෙලාද? බෞද්ධය වෙලා නෙමෙයි. අර මුලාවෙට මුලාවේ මුලාවටපත් වෙච්ච මෝහාධික පෘතජ්ජනය වෙලා. ඒ පෘතජ්ජනය වෙලා මේ අනන්ත සංසාරේ ආපු කාලේ අත්බැවක් ගහනි කරගත පාප කර්ම කන්දරා බැලුවොත් කවදා ගෙවලා ඉවර කරන්නද? අපිට එන්න තියෙන හොඳද නරකද දැන් තේරුම් ගන්න ඕනේ. අද අපි අද බෞද්ධ වෙන්න ඉස්සෙල්ලා අපේ මානසිකත්වයේ තිබුණා නම් මොකද තිබිලා තියෙන්නේ? මම කරගන්න මගේ කරගන්න අනික මරලා හරි මොන අසාධාරණයක් කරලා හරි ඔය අදහස තමයි ලෝකේ තිබිලා තියෙන්නේ කාටවත්. ඒ නිසා අත්බැවක් අත්බැවක් ගන්න කරගත පව්කන්දරාව කොච්චරද? මම කරගන්න බැරි දෙයක් මම කරගන්න, මගේ කරගන්න බැරි දෙයක් මගේ කරගන්න බලාපොරොත්තුෙන් අවිද්‍යාවෙන් වැහිලා කරගත පව්කන්දරාව ගෙවලා කවදාවිද කරන්නද? කරපු කටයුතු හිතවිලි ක්‍රියාවදන් 100ක් ගත්තොත් 1000ක් ගත්තොත් 1000ට එකක්වත් නෑ අනුන්ට හොද කරපුවා. අනුන්ට අවැඩ කළා තමන්ගේ බඩ වඩා ගන්න හදපුවාමයි තියෙන්නේ. ඉතින් ওই කර්ම විපාකේ හැරෙන්න අපිට එනකොට දැන් අපි හොඳව කොහෙන් හොයා ගන්නද? අපි හොඳ බලාපොරොත්තු කොහොම ඉෂ්ට කර ගන්නද? අනුන්ට බැනපුව අපි කරා බැනුම් වශයෙන් එනවා. අනුන්ට නිඳා කරපු අපලා නිඳා වශයෙන් එනවා. අනුන්ට පාඩු කරපු අපි කරා පාඩු වශයෙන් එනවා. ඒනම් ලෝකේ හැටි යෝකයි කියලා දකින්න ඕනේ. එහෙනම් ඉතින් මේකට කට්ටාණි හොයන්න ගිහිල්ලවත් කපු මහතුරු හොයන්න ගිහිල්ලවත් වෛද්‍යවරු හොයාගෙන දඟලුවට ඕවට වැඩිපුර දඟලන්න යන්න එපා. ඒවා සාමාන්‍ය මට්ටමකින් කෙරෙනවා නම් කියනවා නැත්නම් උපේක්ෂාවලපත් වෙනවා. මලත් කමක් නැහැ, හිත මලක් කමක් නැහැ. අද දහම් අවබෝධ කරගෙන කියලා ජීවිතේ වැඩි හරියක් කැපකරන ධර්මාබෝධයට. ඒ ටික කරගෙන මලොත් නම් අනන්ත සංසාරයෙන් ලැබූ මහා වාසනාව හිමි කරගෙනේ බැරි ආයි සතර පායන නිදා සසර ගමන තිරන වැඩි කල්යන් ඉස්සෙල්ලා ඉවරටම. ඉතින් ওই ටික තෝරායින කටයුතු කරගන්න කවදාත් මේ ලෞකික ලෝකයේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ සැනසෙන්න නම් හිතන් යන්න එපා. වැඩක් නැති පැත්තක් හිස් දෙයක් ඒක. ඔක තේරුම් ගන්න. ඉතින් ඉතින් ඔක සම්පූර්ණ මේ එක එක ගින්නෙන් ගින්න මේ නිරුක්තිත් එක්ක විග්‍රහ කරන්න කිව්වා. මේවා මේ ටීසරත් එක එක දඟ වල විග්‍රහ කරලා තියෙන එක මම මෙතන අරගෙන නැති වෙන්න ඇත්ති ගන්නවා නම් මේ ඉස්සෙල්ලා දීලා තියෙද්දි මේ හතරවෙනි වරලා තහ ප්‍රශ්නයන් නිසා අපි නැවත විග්‍රහ කරලා දුන්නේ.